අධිකපිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පස්සංක එක ගරු සිවඥානම් ශ්‍රීධරන් මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රසංක දෙක ගරු ලුතිනන් කමාණ්ඩ විශ්‍රාමක ප්‍රගීත් මදුරංග මහතා ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට.
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය මූලික වෙන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවලුන් සම්බන්ධව සහ විශේෂයෙන්ම නිවාඩු නොමැතිව පැමිණ සිටින අයවලුන් විදේශගත වීම සම්බන්ධව. නිවාඩු නොමැතිව නොපැමිණ සිටින යුද හමුදාවේ නිලධාරීන් 385ක් සහ සෙසු නිලීන් 47,265ක් වේ. ගුවන් හමුදාවේ නිලධාරීන් 46ක් සෙසු නිලීන් 3,396කි. නිවාඩු නොමැතිව නොපැමිණිව සිටින පුද්ගලයන් ලෙස වාර්තා වෙනවා. නාවික හමුදාව ගත්තම නිලධාරීන් 87ක් සහ සෙසු නිලධාරීන් 3,108ක්. එම පිරිස අතුරින් නිශ්චිතව හඳුනාගත් විදේශගත ප්‍රමාණය ලෙස යුද හමුදාවේ නිලධාරීන් 232ක් සහ සෙසු නිලීන් 93ක්, එවැගේම නාවික හමුදාවේ නිලධාරීන් 64ක් සහ සෙසු නිලීන් 19ක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. ගුවන් හමුදාවේ නිලධාරීන් 15ක් සහ සෙසු නිලධාරීන් 5ක්. එවැගේම නිවාඩු නොමැතිව නොපැමිණිව සිටින පිරිස විශාල ප්‍රමාණයක් බැවින් ඒ අතරින් විදේශගත වී සිටින නිලධාරීන් සහ සෙසු නිලධාරීන් සංඛ්‍යාව හරියටම නිශ්චිතව සඳහන් කළ නොහැකි අතර සවිස්තරාත්මක වාර්තාව සභාගත කර ඇත. එවැගේම ප්‍රශ්නයේ දෙක, ඔවුන්ගේ විදේශ ගතවීම පිළිබඳව නිවැරදි සංඛ්‍යා දත්ත නොමැති බැවින් නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි අතර සවිස්තරාත්මක විස්තර වාර්තාව ඒකත් සභාගත කරනවා. ප්‍රශ්නය තුන, නිවාඩු නොමැතිව නොපැමිණ සිටින ඔවුන් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණව සිටීම මත විදේශගතව ඇති බැවින් නැවත ලංකාවට පැමිණීමේදී හමුදා නීති රෙගුලාසු වලට අනුකූලව හමුදා භාරයට ගන්නවා. හමුදාවන් මගින් සිදුකරන ලබන භාරයට ගැනීමෙන් පසු පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව ඒකත් සභාගත කරනවා. ප්‍රශ්නය හතර, අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා නිලධාරීන් යුද අධිකරණයකට පමුණුවා අස්කිරීමට කටයුතු කරනවා. යුද හමුදා සෙසු නිලධාරීන් කෝප්‍රල් නිලයෙන් 15 නම් වසර එකකට වැඩි කාලයක් නිවාඩු නොමැතිව නොපැමිණිව සිටීම හා සැරෙන් නිලයේ සිට ඉහළට නම් මාස 6කට වැඩි වූහොත් අස්කිරීම සිදු කරනු ලබනවා. නාවික හමුදාවේ නම් ලඝු නඩු විභාග කිරීමෙන් පසුව සේවයෙන් ඉවත් කරනවා. ගුවන් හමුදාවේ නම් සේවයේ යෙදී සිටීමට කැමැති අයවලුන් රාජ්‍ය බුද්ධි සේවය සහ විශේෂයෙන්ම පොලිසිය මගින් ලබා දෙනු ලබන නිෂ්කාශන වාර්තා පදනම් කරගෙන නැවත සේවයේ තබා ගන්න අතර එහිදී විශේෂයෙන්ම සේවයේ යෙදීමට අකමැත්ත ප්‍රකාශ කරන අය සේවය තවදුරටත් අවශ්‍ය නොවේ, සර්විස් නෝ ලොංගර් රික්වයර්ඩ් කියන වගන්ති යටතේ අස්කරනු ලබයි. මේ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයද සභාගත කරලා තිනෝ. ප්‍රශ්නේ පහ, ඔවුන් අතරින් බොහෝ දෙනෙක් හමුදාවට බැඳෙනකොට ගරු මන්ත්‍රීතුමනි අප බැඳුම් කර එවැගේම බැංකු ණය හා වෙනත් ආයතන වෙතින් ලබාගත් මුදල් ණය මුදල් ගෙවීම් පැහැරහැර ඇති බැවින් ඔවුන් නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් කිරීමට අදාළ ආයතන සමග සම්බන්ධතාවයෙන් වීදිමත් ක්‍රියාවලියකට යටත්ව කාර්යක්ෂම කටයුතු කරනු ලබනවා. එවැගේම හමුදාවන් මගින් සිදුකරන ලබන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක විස්තර සභාගත කරනවා. ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා, ගරු කතානායකතුමනි, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් දැනගන්නට අවශ්‍ය මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මෙහෙම සක්‍රීය සේවයේ ඉඳලා නිසි නිවාඩු ලබා ගැනීමකින් හෝ තොරව හමුදා සේවයෙන් ඉවත් වෙලා නැත්නම් පලා ගිහිල්ලා පිට රටවල් වලට ගිහිල්ලා ඉන්න අයගේ කිසිම මේගොල්ලන් සේවයෙන් අයින් කරන්නට සුදුසු කාලයක් ඒගොල්ලෝ මේ සේවයෙන් ඉවත් වෙලා ඉන්න අය සහ විවිධ ආයතනවල කිසිම ගැටලුවකට ලක් වෙලා නොවන ලක් වී නැති කට්ටියව ඒ කට්ටිය නැවත ලංකාවට පැමිණීමකින් තොරව ඒ රටවල ඉන්දෙද්දිම ඉවත්වීමට අවශ්‍ය නම් ඒ කට්ටියට මොකක් හරි තාක්ෂණික ක්‍රමවේදයක් හෝ යොදාගෙන හෝ එහෙම නොමැතිනම් ඒ කට්ටිය නම් කරන නීත්‍යානුකූලව නම් කරන ඒගොල්ලන්ගේ නෙක්ස්ට් ඔෆ් කින් හෝ වෙන කවුරු හරි සම්බන්ධ කරගෙන ඔවුන්ව සක්‍රීය සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නට පුළුවන්ද කියලා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් අහන්නට කැමතියි.
එකතුමනි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ පැහැදිලි. විශේෂයෙන්ම දැන් නිලධාරීන් ගත්තම නිලධාරීන්ට අධිකාරිය ලැබලා දෙන්නේ ගරු ජනාධිපතිතුමා. එතෙන්දීම විශාල බැඳීමක් ඇති කරගන්නවා. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ අප බැඳුම් කර ඒ වගේම බැංකු ණය ඒ වගේම වෙනත් ආයතන වලින් ලබාගත් ණය මුදල් ගෙවීම් සමහරු පැහැර හැරලා විදේශගත වෙලා තිනවා හමුදාවෙන් ඉවත් වෙන්නේ නැතුව නීතියානුකූලව විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම මේ ආයතන සමග සම්බන්ධතාවෙන් කටයුතු කරන්නත් හරිම සංකීර්ණයි. විස්තර නැහැ සමහරුන්ගේ. ඒ වගේම අපි දන්නේ නැහැ සමහර විට විදේශ ගත වෙලා ඉන්න අයවලුන් හමුදාවට නොකිය ගිහිල්ලා ඉන්න කට්ටිය මොන විදිය සම්බන්ධකම් වලට සම්බන්ධ වෙලා ඉන්නවද කියලා මේ දැන් පහුගිය කාලේ සිද්ධ වෙන සිද්ධීන් එක්ක බැලුවම හමුදාවෙත් සාමාන්‍ය සුළු කොටසක් මේ අපරාධ වලට සම්බන්ධයයි තොරතුරු ලැබිලා තිනවා. හමුදාවෙන් ඉවත් වෙලා ගිහිල්ලා ඉන්න කට්ටිය නිවාඩු නොමැතිව නොපෙමෙන්ඩ් සිටින අයවලුන් සම්බන්ධ වෙලා සිටිනවා. ඒ වගේම හමුදාවේ සිටියේදී වරදක් කර නිවාඩු නොමැති ලබා විදේශ ගත වෙලා ඉන්න අයවලුන් සමග හරි තොරතුරක් අපිට ගන්න බෑ. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන විදිහට හරි තොරතුරක් අපිට ගන්න සම්බන්ධතාවයක් නැහැ. ඔවුන් හමුදාවේ මූලික වශයෙන් පුහුණු වීම ලැබනකොට සමහරුන්ට අවුරුද්දක කාලයක් පුහුණු වීම දෙනවා, අවුරුදු දෙකක කාලයක් දෙනවා, එහෙම නැත්නම් අවුරුදු 3ක, සමහරුන්ට අවුරුදු 4ක, සමහරු විදේශගත පාඨමාලා වලට යවනවා පුහුණු වීම සඳහා. එහෙදි ගිහිල්ලා නැවතිලා ආපහු නැවත රපෝර්තු කරන්නේ නැතුව විශාල මුදලක් රජයෙන් වැය කරලා තිනවා ඔවුන් වෙනුවෙන්. එතකොට ඔවුන් නැවත එන්නේ නැතුව කොයි විදියටද ඔවුන් විදේශ ගතවීම සකසගෙන තියෙන්නේ? ඒ කියන්නේ හමුදාවක සේවය කරනකොට පාස්පෝර්ට් එකක් ගන්නකොට විශේෂයෙන් හමුදාවෙන් ලියුමක් ඕනේ සහතික කළා. ඒ ඔවුන් හමුදාවට බැඳෙනකොට තියෙන සියලුම ලියකියවිලි සහතික ඔක්කොම හමුදා බාරයේ තියෙන්නේ. ඔවුන් ඒවත් ලබා ගන්නේ නැතුව විශේෂයෙන් පොලිස් සහතිකයක් ඕනේ, පොලිස් වාර්තාව ඕනේ විදේශ ගත වෙනකොට පාස්පෝර්ට් එකක් ගන්න. ඔබ දන්නවා පහුගිය කාලේ කොහොමද අපේ ආගමන විගණ දෙපාර්තමේන්තුව කොයි විදියටද මේ පාස්පෝර්ට් දීලා තින්නේ සමහර අපරාධ කරුවන්ට. ඒක නිසා අපි මේ ගැන විශේෂයෙන්ම සැලකිල්ලමත් වුණා. ගරු ජනාධිපතිතුමාත් එක්ක කතා කරා මොවුන්ට පොදුවේ සමාවක් දෙන්න. නමුත් ඒකත් කරන්න අපහසුයි, මොකද ඒක වැරදි පූර්වාදර්ශයක් වෙනවා කියලා අපිට හමුදා ප්‍රතිවරුන් 3 දෙනාමත් අපි සාකච්ඡාවේදී සාකච්ඡා කරා. මේ සම්බන්ධ විශේෂ සැලකිල්ලක් අපි අරගෙන උත්සාහ කරනවා මේ මොකද්ද මේකට වැඩපිළිවෙලක් යොදන්න කියලා. මේ දැනට පහුගිය කාලේ ඇතිවිච්චේ සිද්ධීන් දාමයත් එක්ක බැලුවම අපිට එක හෙළාම තීරණයක් ගන්න බෑ. ඔය සම්බන්ධව කාට හරි බලයක් පවරලා ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අනිවාර්යෙන් ඔවුන් පැමිණිය යුතුමයි. ලංකාවට ඇවිල්ලා අපේ බාරයට අරගත්තට පස්සේ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඒ අනුව ඔවුන් සම්බන්ධ නැහැ කියන තහවුරුව අපි කරගත්තට පස්සේ කිසිම අපරාධයකට හෝ වෙනත් අකටයුත්තකට නීතියානුකූලව හමුදාවෙන් අස්කිරීමේ කටයුත්ත අපිට කරලා දෙන්න පුළුවන්. ලොකු කාලයක් ගත වෙන්නේ නැතුව.
ගරු මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි. ගරු කථානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මෙම නිවාඩු නොගෙන හමුදාවේ සේවයට නැවත වාර්තා නොකොට විදේශ ගත වෙලා ඉන්න පිරිස සහ ලංකාව තුළ ඉන්න නැවත සේවයට වාර්තා නොකර ඉන්න පිරිස සියලු දෙනා මේ අත්අඩංගුවට ගැනීමට හෝ හමුදා භාරයට ගැනීමට යාමේදී යම් පිරිවැයකුත් දරන්නට වෙනවා. ඒත් එක්කම ඔවුන්ට අර ඉවත් කිරීම සඳහා ගත වෙන යම් කාලයක් ගත වෙන නිසා යම් මානසික ගැටලු කීපයකුත් පැනලාගින්නට පුළුවන්. ඒ හින්දා ගරු කථානායකතුමනි, මීට ඉස්සෙල්ලත් මේ වගේ අවස්ථාවලදී දීලා තියෙන විදිහට අපිට මේ විදේශගත වෙලා ඉන්න පිරිසට සහ ලංකාව තුල සේවයට වාර්තා නොකොට හමුදා සේවයෙන් ඉවත් වෙලා ඉන්න පිරිසට පොදු සමාකාලයක් සියලුම දෙනාට බලපාන පරිදි ලබා දීමට හැකියාවක් තියෙනවද කියලා ගරු නියෝජ්‍ය ඇමතුමාගෙන් දැනගන්නට කැමතියි.
ගරු කථානායකතුමනි, ඒක තමයි මම දැන්නේ. අර ඔබගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අහන මේ ප්‍රශ්නේ ඇතුළත් කරේ මගේ පිළිතුරක්. විශේෂයෙන් පොදු සමාකාලයක් එක සැරේම අපිට තීරණය කරන්න බෑ. يعني එහෙම එකක් අපි තීරණය කළා දුන්නොත් දැනට සේවයේ ඉන්න අයවලුනොත් ඒක පුරුද්දක් හැටියට ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒක වැරදි පූර්වාදර්ශයක් වෙනවා. කලින් ඒක දුන්න අපිට යුද වාතාවරණයේ තියෙනකොට අපේ ඇතිවිච්චේ බඩපිරි සිංගතාවේ නිසා අපි යම් යම් කාලවලදී ඒ නිර්ණායකයන් අනුව ප්‍රතිපත්තියට යටත්ව නීතියානුකූලව අපි ඔවුන්ට අරගෙන ඒ සම්පොදු සමාකාලයක් දුන්නා. නමුත් දැනට ඉදිරියේදී දෙන්න බැහැ හේතුව ඒකට තවත් අපිට ඒ කරුණු කාරණා විශේෂයෙන් සැලකිල්ලට ගන්න වෙනවා. ඉතින් ඒකට තව කාලයක් අවශ්‍යයි. විශේෂයෙන්ම මම දැන්නුවේ පහුගිය කාලේ ඇතිවිච්ච ඒ අපරාධ සම්බන්ධයෙන් යම් යම් සුළු පිරිසක් හමුදාවේ සිටින සහ හමුදාවේ ඉවත්ව ගිය, මොකද මේ නිලධාරීන් විශේෂයෙන්ම යුද හමුදාවල මුදල් බාරව සිටියා, අවිභාරව සිටිනවා, පතුරුන් බාරව ඉඳලා තියෙනවා. ඒවා කිසි දෙයක් නීතියානුකූලව බාර දෙන්නේ නැතුව හොරෙන්ම විදේශගත වෙච්ච අයවලුන් සිටින නිලධාරීන් විශේෂයෙන්ම ජනාධිපතිතුමා විසින් තමයි ඒ අධිකාරිය ලබලා දෙන්නේ. ජනාධිපතිතුමා විසින්ම තමයි නැවත ඒ අධිකාරිය ඉවත් කරන්න ඕනේ. ඒ නිසා පොදු සමාකාලයක් දෙන එක සැරේ අපිට තීන්දු කරන්න බෑ. මේ පහුගිය කාලේ වෙච්ච ක්‍රියාදාම අපරාධ කටයුතු සම්බන්ධව අනිවාර්යයෙන් මේ සම්බන්ධ විශේෂ සැලකිල්ලක් අපි යොමු කළා තියෙනවා. ඉදිරියේදී කෙසේද මේ ඇවලුන්ට සහනදායි පදනම් මත කොහොමද හමුදාවෙන් නීතියානුකූලව ඉවත් කරන්න
කියලා. ප්‍රශ්න අංක 3 ධර්ම රවිකරු රවිකරණයක මන්ත්‍රීතුමා
තනාගතුමනි, ඒ අමාත්‍යත්වය සම්බන්ධයෙන්ම පාර්ලිමේන්තුවේ තියෙන වැඩ කටයුත්තක් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ගුවන් නාවික සහ ප්‍රවාහන කටයුතු අධ්‍යාපනය
කන්සල්ටේටිව්
කමිටි එක නැහැ.
ගරු මන්ත්‍රීතුමා
ඒ කන්සල්ටේටිව් කමිටි
වෙන්නේ ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා ආදි වෙන. ප්‍රශ්න අංක 3 ගරු ධර්මප්‍රිය දිසානායක මහතා ඔබතුමාගේ පොයින්ට් එක ගරු ගරු රවිකරණ මන්ත්‍රීතුමා
මේ තියෙන උපදේශක කමිටියයි නැත්තේ මාසකට සැරයක් මේවට උත්තර දෙන්න පාර්ලිමේන්තුවේ මිසක් ගෙලියෙන් ආන්න බෑ.
ගරු සභානායකතුමා,
එතුමනි මන්ත්‍රීතුමා මුලින් අහුව වෙන ප්‍රශ්නයක්.
ඔව්,
ඒ නිසා අපි බබාලනේ අපිට තේරෙනවා. ඒ නිසා කරුණාකරලා පාර්ලිමේන්තුවේ කාර්ක සභා කැඳවීම පිළිබඳ විස්තර නියෝගවල පනලව තියෙන ආකාරයට ගැමති උරුමතින් කටයුතු කරනවා. ඒ අනුව ඒ නිසා ඇමතුරුන්ට අයිතියකුත් තිබෙන ඒවා අද අනු කටයුතු කරන්න. ඒ නිසා අර මේ පාර්ලිමේන්තුවේ පිළිවෙල පවත්වාගෙන යාමට බාධා කරන්න නැතුව කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි
තියෙන්නේ.
සියලුම උපදේශක කාර්ක සභා කැඳවන ජනාධිපතිතුමා පාව ඇවිල්ලා උපදේශක කාර්ක සභා කැඳවල
ගරු ගරු ධර්මප්‍රිය දිසානායක මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්නය අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අයන්නේ 1/2529 වන දින විට රඳවා සිටින රැඳිවියන් සංඛ්‍යාව සිරකරුවන් 10509 කුත් සැකකරුවන් 24256 කුත් ඒ අනුව සමස්තය 34765 බවට පත්වෙනවා. අයන්න රෝමිලක්කම් 2 වසර 20ක් බන්ධනාගාරයේ සිටීම පදනම්ව මුදුවා හැරීමේ ක්‍රමවේදයක් අනුගමනය නොකරයි. අධිකරණය මගින් මරණ දඩුවම, ජීවිතාන්ත සිරදඩුවම සහ යම් නිශ්චිත කාලයක් සඳහා සිරදඩුවම් නියම කරනු ලබනවා. එමගින් බන්ධනාගාරගත කර ලබන රැඳවියන් සහ ආරක්ෂිත බන්ධනාගාරගත කර ලැබූ සැකකරුවන් බන්ධනාගාරයෙන් රඳවාගෙන තිබෙනවා. මරණ දඩුවම නියම වූ සහ ජීවිතාන්ත සිරකරුවන් හැර නිශ්චිත සිරදඩුවම් විධිමින් සිටින සිරකරුවන් හට අධිකරණය මගින් ලබා දුන් දඩුවම බන්ධනාගාර රීති 302 ප්‍රකාරව දඩුවම් ගණනය කර නිදහස් කිරීමට නියමිත දිනයේදී මුදවා හරින ලබනවා. ඒ අනුව දණ්ඩණයෙන් යම් අවස්ථාල 3න් එකක්, යම් අවස්ථා 4න් එකක් දක්වා රෙමිෂන් තත්වයකට පත්වෙනවා. එය මරණ දඩුවම සහ ජීවිතාන්ත දක්වා සිරදඩුවට අදාළ වෙන්නේ නැහැ. රෝමිලක්කම් 3 වසර 20ක උත්තරය නැත. රෝමිලක්කම 4 වසර 20ක් බන්ධනාගාරයේ සිටීම පදනම්ව බන්ධනාගාරයේ මුදා හැරීමේ ක්‍රමවේදයක් අනුගමනය නොකරන අතර අධිකරණය මගින් ලබා දෙන දඩුවම බන්ධනාගාර ව්‍යවස්ථාපිත රීති 302 ප්‍රකාරව ගණනය කළ නිදහස් කිරීමේ නිදහස් දිනයේදී මුදවා හැරීම සඳහා පමණක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නෛතික බලයක් තිබෙනවා. ආයන්න රෝමිලක්කම් 1 2122 එය ඇමුණුමක් වශයෙන් ඇමුණුම එක වශයෙන් සඳහන් කර තිබෙනවා. ආයන්න රෝමිලකම් දෙක උත්තරය ඔව්. රෝමිලකම් තුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිතුමාට සිරකරුවන් සඳහා ජනාධිපති සභාව ප්‍රදානය කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව යම් විශේෂිත දිනවලදී සිරකරුවන්ට ජනාධිපති සභාව ලබා දීමේදී දඩ ගෙවා ගත නොහැකිව වන්දනාගාරගතව සිටින තෝරාගත් සිරකරුවන්ගෙන් දඩුවමේ ශේෂය අහෝසි කිරීමට කටයුතු කරනු ලබනවා. රෝමෙලක්කම හතර අදාළ නොවේ. ඇයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු ප්‍රධානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, පසුගිය කාල සීමාවේදී කාන්තා සිර මෙවැනි කාන්තා සිරකාරණියන් නිදහස් කර ගැනීම වෙනුවෙන් ලංකාවේ කාන්තා නීතිඥවරියන් විසින් එක්තරා ප්‍රසංගයක් කරලා යම්කිසි මුදලක් උත්පාදනය කරගත්තා. ඒ කාන්තා රැඳවියන් මේ විදිහට අසරණ භාවයට පත්වෙච්ච කාන්තා රැඳවියන් නිදහස් කර ගැනීම වෙනුවෙන්. නමුත් මෙතෙක් ඒ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරලා නැහැ. ඒක නිසා මම ඔබතුමාගෙන් අහනවා, ඔබතුමා ඒ පිළිබඳව දන්නවද? ඒ ගත්ත මුදල් මං හිතන්නේ ලොකු මුදලක් ඒක තුලින් උත්පාදනය කරගත්තා. නමුත් මේ වෙනතෙක් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඔවුන් තාමත් සිරකඳුරවල අර පරණ පුරුදු විදිහටම ඉන්නවා. මේක ලංකාවේ නීතිඥවරියන් සහ නීතිඥවරුන් තමයි මේ පිළිබඳව ප්‍රසංගයක් කරේ. ඒක සම්බන්ධයෙන් ඔබතුමා දන්නවද? ඒකෙදි ඒ මුදල් වලට මොකද උනේ කියන එක සම්බන්ධයෙන්ුත් තාමත් අභ්‍යන්තර ගැටලුවක් විදිහට තියෙනවා.
මේ සම්බන්ධයෙන් කරුණුමා සතුව මේ මොහොතේ නැහැ. කෙසේ වෙතත් අවස්ථා ගණනාවකදී ඒ පෞද්ගලික නොයෙකුත් චැරිටි සංවිධාන විසින් ඒ ආකාරයට කටයුතු කරලා තිබෙනවා. ඔවුන්ගේ අප මුදල් ගෙවලා, දඩ මුදල් ගෙවලා ඔවුන්ව මුදාහැර ගන්න. නමුත් මේ නිශ්චිත මොහොතේදී යම් කණ්ඩායමක් විසින් ගෙවපු මුදල් අනුව වැඩ කළා නැද්ද, ඒ කරුණු සොයා බලන්නට වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මම ඉතා ගෞරවයෙන් ඉල්ලනවා, හැකියාවක් තියෙනවා නම් එම කාර්යයට සම්බන්ධ වුණු ඒ නීතිඥවරුන්ව මාව සම්බන්ධ කරවලා මේ ගැන සාකච්ඡා කරමු. මොකද්ද සිදු වෙලා තියෙන කියලා බලන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් දඩ මුදල් ගෙවුවාන් පස්සේ ඒගොල්ලන්ට එළියට එන්න පුළුවන්කම තියෙන්න ඕන. නමුත් ඔබතුමා කියන දෙමෙන්ද ගැටලුවක් තියෙන බව පේනවා. ඒ ගැන තොරතුරු මා ගාව නැහැ. නමුත් ගැටලුව විසඳන්න මට මැදිහත් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයන් සම්බන්ධ කරලා අවශ්‍ය තොරතුරු මට ලබා දෙන්නේ කියලා ඉල්ලා හිටිනවා.
ගරු මන්ත්‍රී
ඇමතුමනි, මම ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුවෙත් යම් යම් නීතිඥවරයන් සාවිරවරයන් ඒ පිළිබඳ දැනුවත් අය ඉන්නවා. මම ඔබතුමාට ඒ පිළිබඳ යොමු කිරීමක් කරන්නම්. අද දිනේම මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය සිරකරුවන් සිර මැදිරි තුල සිටිද්දී ඔවුන්ට විශාල විදිහට තමන්ගේ ජීවිත පිළිබඳව අවධානමක් තියෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා පහුගිය කාල සීමාව තුළ. ඒ කියන්නේ දිගටම සිද්ධ වෙච්ච සිද්ධියක්. ඔවුන් සිරකරුවන් සිරකරුවෝ මිනිස්සුයෝ කියලා ඉවරලා අපි වගන්තියක් තියෙනවා තමයි. හැබැයි ඒ වගන්තියට අනුව ඇතුළේ හැසිරෙන්නේ සමහර නිලධාරීන් තමන්ට කැමති විදිහට සිර මැදිරි තුළ වැඩ කටයුතු කරනවා. හැබැයි ඒ තුළ අපි දැන් ඔබතුමාටවත් මම විශ්වාස කරනවා ඔබතුමාටවත් මේක ඇතුළට ගිහිල්ලා පරීක්ෂණයක් කරන්න අයිතියක් නැහැ. සිරකරුවන්ට ඒක ඇතුළේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. සිරකරුවෝ ඇතුළේ වෙනම හැදිලා තියෙනවා පිරිසක්. ඔවුන් තමයි හිර මැදිරි වල අයිතිකාරු. ඔවුන් අලුතෙන් සිරගත වෙන සිරකරුවන්ට ඉතාමත්ම අමානුෂීය විදිහට සලකන වතාවල් ගණනාවක් තියෙනවා. ජීවිතාක්ෂයට පත්වෙච්ච සමහර සිරකරුවන් පිළිබඳව වාර්තා තියෙනවා. ඒ වගේම මේ සිරමැදිරි ඇතුළට පිටින් ඔවුන්ට අවශ්‍ය දේවල් ගෙනියන අවස්ථාවල් බොහෝ විට දැනගන්න ලැබිලා තියෙනවා. ඒක සිරකරුවන් විසින් කරන ව්‍යාපාරයක් තියෙනවා. ඒ වගේම සිරමැදිරි ආරක්ෂා කරන සමහර නිලධාරීන් විසින් කරන අවස්ථාවලුත් අපි දැකලා තියෙනවා. ඒ ඔබතුමා පෞගේ කාල සීමාවයට අදාළ සමහරුන්ට දඬුවම් කෙරුවා. නමුත් මේ මාෆියාව තාමත් මේ සිරමැදිරි තුලින් නිදහස් වෙලා නැහැ කියන එක අපි දැනගන්න තියෙනවා. ඒ වගේම තවත් ගැටලුවක් තියෙනවා. මේ සිරමැදිරි දැන් ප්‍රමාණවත් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා ඒ පිළිබඳවත් මම ඔබතුමාගෙන් මගේ අතුරු දෙවෙනි අතුරු ප්‍රශ්නයේ විදිහට ඔබතුමාගෙන් විමසීමක් කරනවා. ඒ තත්ත්වයට අපි මොකක් හරි පියවරක් අරගන්න කටයුතු සිද්ධ කරලා තියෙනවද කියන එක සම්බන්ධව.
ඔව්. ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි, ඔබ කියන එක හරි. ඒ ප්‍රසන්ස් තුල එහෙම නැත්නම් හිරගෙවල් තුල ඔය කියන ආකාරයේ යම් නිලධාරී තන්ත්‍රයක් විසින් යම් පුද්ගලන්ට හිරිහැර කිරීම, ඒ වගේම ඔවුන්ගෙන් මුදල් ලබා ගැනීම සහ ඔවුන්ට මානුෂීය සලකන නොසලකන බවට කරුණු ඔබතුමාගෙන් පමණක් නෙමෙයි මටත් දිගින් දිගට මේ වාර්තා එනවා. ඔබ දන්නවා පහුගිය කාලය තුළ අපට යම් යම් නිලධාරීන් මාරු කරන්න වුණා, යම් යම් නිලධාරීන් ඉවත් කරන්න වුණා, ඒ වගේම යම් නිලධාරීන් අලුතෙන් ගන්නත් අපි කටයුතු කරගෙන යනවා. මා පිළිගන්නවා ඔබ කියනා වූ ප්‍රශ්නය එතන තිබෙන බව. ඒ වගේම ඔබ තේරුම් ගත්තා මේක එකපාර්ට විසඳ ගන්න තියෙන අමාරුවත්. මක් නිසාද ඇතුළ වෙන දේවල් හොයලා බලන්න අපිට එළියෙන් උපාය දූතය යවන්න බෑ. ගේට්ටු අරකට ගිහිල්ලා බලන්න බෑ. එතන මොනවා හරි එක්තරා විදිහක උපසංස්කෘතියක් දශක ගණනාවක් තිස්සේ බිහි වෙලා තියෙනවා. ගෝචර නොවන, හිතකර නොවන ප්‍රසන්ස්ලට හානි විය හැකි. දැන් මේකට ගන්න පුළුවන් සෑම පියවරම ගන්නව පමණක් නෙමෙයි. මට ඒවට තොරතුරු අපි වර්තමාන කොමසාරිස් ජෙනරාල් වෙත ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරමින් ඒ තත්වයන් සමනය කරන්න අපි කටයුතු කරනවා. මේක අර එක්තරා විදියක අපි දූෂිත රාජ්‍යයේ ඒ දූෂිත වලලු සමග කරන නොනිමගෙන අරගලයේ කොටසක්. අපි යම් ප්‍රගතියක් ලබලා තියෙනවා, නමුත් තවමත් ප්‍රමාණවත් නැති බව මා පිළිගන්නවා. ඒකට පියවර ගනිමින් ඉන්නවා. දෙවනුවට ඔබ ඉදිරිපත් කළ කාරණාව සෙනඟ සම්බන්ධයෙන් ඕ ගැටලුවක් තිබෙනවා. රිමාන්ඩ් වල විශාල සෙනඟක් ඉන්නවා. ඒ සඳහා අපි හැකි ඉක්මනින් ප්‍රවේශයන් ගන්නවා. එක පැත්තකින් ඒ ගොඩනැගිලි වල තත්ත්වය වැඩි දියුණු කරන්න. මොකද ඒව ඇතුලේ ඇත්තටම මිනිස්සුන්ට ඉන්න පුළුවන් තත්වයක නැහැයි කියලා එකයි මගේ මතය වෙන්නේ. ඒ ගොඩනැගිලි ඉදි කළ විතරක් මදි. අපි ක්‍රමවේදයක් හදමින් පවතිනවා. ඉක්මනට රස පරීක්ෂක වාර්තා ගෙන්නගෙන මිනිසුන්ට අපගන්න. ඒ වගේම අපි යම් පනත් වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා මහාධිකරණයෙන් අපදෙන්න පුළුවන් විදියට. ඒ වගේ නීත්‍යානුකූල ක්‍රම කීපයකුත් අපි අනුගමනය කරනවා. මොකද රිමාන්ඩ් ප්‍රසන් ලොකු කළා විතරක් මේ ප්‍රශ්න විසඳන්න බෑ. එහා පැත්තෙන් උන්ට ඉක්මනට එළියට එන්න පුළුවන් නීත්‍යානුකූල ක්‍රමවේදත් අපි කලින් ආණ්ඩුවේ තිබුණු සංශෝධනයක ප්‍රශ්නයක් තියෙනවා. මේ කෝටව පීල් යන්න වෙලා තියෙනවා, බේල් ගන්න සමහර ඒවට. එතකොට කෙලින්ම මාස අවුරුද්දක් විතර යනවා. රස පරීක්ෂක වාර්තා පරක් වෙනවා. අපි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව 50 දෙනෙක් ගත්ත අලුතෙන් දැන් ඔවුන් වැඩ කරන්න පටන් ගන්න ඕන. ඒ නිසා අපි එක පැත්තකින් ඒ පහසුකම් මිනිස්සු අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිහට වැඩි කරනවා, උත්සාහ කරනවා පමණක් නෙමෙයි. මේ පුද්ගලයන් දීර්ඝ කාලීනව මේක ඇතුළේ ඉන්න එක වළක්වන්නත් අවශ්‍ය පියවර නීති අනුකූල ලෙජිස්ලේෂන් ගන්නවා කියන එක තමයි මට දෙන්න තියෙන උත්තරේ. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 4 ගරු සුදත් බලගල්ල මහතා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු, අපි කාලය කල්පනා කර ගන්න තියෙන නිසා ගරු සුදත් බලගල්ල
පස්සේ ඉදිරිපත් කරනවා.
රාජ්‍ය පරිපාලන රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි,
ප්‍රශ්නයක් තියෙනවා මට.
ගරු සුදත් බලගල්ල මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු මේ විදියට ලබා දෙන්න පුළුවන්. ප්‍රශ්නය රෝමන් 1, ඔව් රෝමන් 2, 2012 ඔක්තෝබර් 22 දින මාසික සභාරස්වීමේදී සතිපල භූමිය තුළ පිහිටි කඩකාමර කඩා ඉවත් කර නව සැලසුමකට අනුව සංවර්ධනය කිරීම සුදුසු බවට මහා සභා සම්මුතියක් ලබා ගැනීම, වෙළඳ සංකීර්ණයේ ඉදිකර මධ්‍ය භූමිය සතිපොලක් ලෙස සංවර්ධනය කර ප්‍රදේශයේ ජනතාවට සතිපොලක අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සභාව තීරණය කිරීම, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය හා පදියතලාව යන ප්‍රදේශවලත්, මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ හා උඩදුම්බර යන ප්‍රදේශවලත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය, රිදීමාලියද්ද, කන්දකැටිය ආදී ප්‍රදේශවලත්, මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ ජනතාවටත් තම අවශ්‍යතා සපුරා ගන්නා වෙළඳපළ නගරයේ ලෙස මහියංගණය නගරයේ ප්‍රචලිත වී තිබීම මත ඇතිවන අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සපයා ගැනීමේ අවශ්‍යතාව, ඉතා විශාල පාරිභෝගික පිරිසකට ප්‍රතිලාභ සලසන නගරයේ ලෙස මහියංගණ නගරයේ ස්ථානගත වීම සහ තම අවශ්‍යතා සපුරාගත හැකි වෙළඳ මධ්‍යස්ථානයක අවශ්‍යතාව පිළිබඳ මහජන හා පාරිභෝගික ඉල්ලීම් ඉදිරිපත් කිරීම, වෙළඳ සංකීර්ණ ඉදිකිරීම තුළින් මහියංගණය ප්‍රාදේශ සභාවට ආදායම් උත්පාදනය කර ගැනීමට හැකියාවක් ලැබීම වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම අවසන් වන තෙක් විකල්ප ස්ථානයක පොළ භූමිය ස්ථානගත කර ඉදිකිරීම අවසානයේදී නැවත එම ස්ථානයේම විධිමත් පරිදි පොළ භූමිය ස්ථානගත කිරීමට සැලසුම් කිරීම තුළ සභාවේ අවශ්‍යතා සහ අමතර ආදායම් උත්පාදනයක් සභාවට ලැබීම රෝමන් තුන මෙම වෙළඳ සංකීර්ණ ඉදිකිරීම රාජ්‍ය සහ පෞද්ගලික අවුල්කාරීත්වයේ PPP සංකල්පයේ යටතේ සිදු කොට ඇති බැවින් එහි ආයෝජන සිදු කරනු ලැබූ වෙළඳ සංගමයේ විසින් ලිඛිතව නම් කර එවන ලද කඩහිමියන් සමග පමණක් මහියංගන ප්‍රාදේශ සභාව ගිවිසුම් ගත වී ඇත. වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි ලබා දී ඇත්තේ ඒ අනුව වේ. රෝමන් 4 ඊට අදාළ පිළිතුර ඇමුණුම එකමගින් මේ විදිහට ඉදිරිපත් කරනවා. මම එකේ සිට පිළිවෙලට කියනවා RMNS වනිගරත්නමයා රත්නපාලමයා ගෝනගල HP ජයන්ත කුමාරමයා WMSM ජයවර්ධනමයා හැන්කෝ ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ගැටලුවක් තියෙන මේ හැන්කෝ ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමට වර්ග අඩි 15780ක් දීලා තියෙනවා හැබැයි තාම කඩ කුලිය රුපියල් 5000යි 150ක් වර්ග අඩි දුන්නු කඩ හිමියන්ටත් රුපියල් 5000යි මේක වෙනස් කරගන්න අවශ්‍ය වෙනවා GPNG විජේසිරි මෙයා MMPGD බණ්ඩාරමයා WHID ජයතිලක මෙයා WM සුනිල් මෙයා RMK ඥානතිලක මෙයා RM ගාමිණි උපතිස්ස මෙයා SK කසුන් චතුරගද සිල්වා මෙයා UGN ප්‍රදීප් මෙයා WC RG සිංහ මෙයා YAMS කුමාරිමිය RMC බණ්ඩාරමයා MKP කුමාරමයා MHM පස්ලින්මයා RM අනුලාවතිමිය HMU ජයසිංහමයා PGC එදිරිසිංහමයා KDTHKM තුසිත කුමාරමයා JM ඉන්දික කුමාරමයා මිහිමඩල විෂන් ලංකා පුද්ගලික සමාගම WAJB වික්‍රමාරච්චමයා HMDA දේදුනුමිය WAGP හරිශ්චන්ද්‍රමයා NS රවිසංකර්මයා MMPGK මහන්තේමිය DMC අරුණ කුමාර දිසානායකමයා BMWK බස්නායකමයා MD නදෙන් ප්‍රසන්නමයා DMKD කැලුම් දිසානායකමයා ඕෂදී රශ්මිකාමිය EG රෝහාන් නිශාන්ත ඉදිරිසිංහමයා මිහිමඩල විෂන් පුද්ගලික සමාගම සහ දෙවන මහල WM සෙනරත් බණ්ඩාරමයා PG උදේ කුමාර බණ්ඩාරමයා KM කුසුමා කුලසේකරමිය රුවන්පුර නන්දන ප්‍රියන්තමයා ඉන්දික නිරෝෂන් මුදුන්කොත්මයා PMH චන්ද්‍රසේන බණ්ඩාරමයා EKGRM ශශීන්ද්‍ර රාමනායකමයා ඒ මනුර ජයලත්මයා AM කුලරත්න බණ්ඩාමයා SMAK සමරනායකමයා මිහිමඩල විෂන් පුද්ගලික සමාගම සහ බිම්මහල් අසල RKM ඉසුරු මදුෂාන් මෙයා ගරු කතානායකතුමනි මේ පිළිබඳව ප්‍රචාරයක් තිබුණා මේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ කඩකාමර ලබාගෙන තියෙනවා කියලා මේ නාමලේඛනය මම ඉදිරිපත් කළේ ඒකයි මේ නාමලේඛනයේ කිසිම අවස්ථාවක අපේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන හෝ ඉන් පිටත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩකාමර ලබාගෙන නැහැ ඊළඟට රෝමන් 4 භූමියේ අයිතිය මහියංගන ප්‍රාදේශ සභාව සතුවන අතර කඩකාමරවල අයිතිය කඩහිමියන් ප්‍රාදේශ සභාව සමග බදුපදනව මත ගිවිසුම් ගත වූ දින සිට වසර 25 කාලයක් සම්පූර්ණ වන දිනයේ හෝ ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමක් සිදු වුවොත් එකී දින යන දෙකෙන් පළමු එළමෙන දිනයේදී ආ අදාළ නොවේ.
ගරු අමාත්‍යමනි ඉදිරිපත් කරපු පිළිතුර මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව මේ ගැටලුව සම්බන්ධයෙන් 2012 සිට මම මැදිහත් වුණා. මම FCAD එකට ගියා. මම පළාත් සභාව මේ සම්බන්ධයෙන් කතා කරා, පළාත් සභාව මහජන ප්‍රතිසංකාර සභාවයි කතා කරා. දැන් ඔබතුමා ඉදිරිපත් කරපු කඩකාමර සම්බන්ධයෙන් මීට කලින් ලැබු වාර්තාවේ මේ ගිවිසුම් ගතලා තිබුණේ කඩකාමර 87කට. කලින් ලැබු වාර්තාවේ තිබුණේ අංක 5 යටතේ කඩකාමර ගණන 33යි කියලා. නමුත් අද ඔබතුමා ඉදිරිපත් කරන වාර්තාවේ කියන්නේ කඩකාමර 1යි කියලා. ඒ වෙනුවට කියනවා වර්ග අඩි 15780ක් තියෙනවා කියලා. එතකොට වර්ග අඩි 15780කටත් මාසික බදු කුලිය ගන්න රුපියල් 5000යි. ඇහුවම කියනවා මේක පස්සේ ආරක්ෂා කරනවා කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපතම්පතු මුදල ගන්නවා රුපියල් 60000ක්. එතකොට කඩකාමර 33කට නම් ගත්තොත් ගරු අමාත්‍යතුමනි අපකුලිය ගන්න ඕන 165000ක් සෝරි 1980000ක් එතකොට 1980000ක් ගන්න ඕන එකෙන් රුපියල් 60000ක් ගන්නවා මේ වංචනික විදියට මේ කරලා අනිත් එක තමයි කඩකාමර 33කින් 33ක් සහිත කඩිමුත් ගන්න රුපියල් 5000යි වර්ගාඩි 310යිමුත් ගන්නේ රුපියල් 5000යි සාමාන්‍යයෙන් ගත්තොත් 165000ක් ගන්න ඕනේ. ඒ නිසා සම්පූර්ණ මේ පිළිතුර ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමාට වාර්තා දෙකක් එවලා තියෙන මේ කාරියට අර අගමැතිතුමට රොකට් එකට දුන්න උත්තරය වගේ තමයි. අමාත්‍යතුමා නොමග යවලා තියෙනවා. ඒ නිසා මේ පිළිතුර මම බාරගන්නේ නැහැ. මේක පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට.
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද කාරණේ පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මේක මම ඇත්තරම නොමගෑමක් නෙමෙයි. මට ලැබී තියෙන තොරතුරු අනුව ඉදිරිපත් කළේ ජ්‍යෙෂ්ඨ සහකාරලේකම් පළාත් පාලන සහ සභාලේකම් මහියංගනයේ දෙදෙනා ලබා දුන් තොරතුරු පදනම්ව තමයි මගේ පිළිතුර දුන්නේ. මේ පිළිතුරට අදාළ යම් විකෘති කිරීමක් තියෙනවා නම්, සත්‍ය විකෘති කරලා තියෙනවා නම්, ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය හැටියට අපි කටයුතු කරනවා.
දෙවන අතුරු ප්‍රශ්නේ ගරු අමාත්‍යතුමනි, ඔබතුමා කිව්වා මේක පුද්ගලික සහ රාජ්‍ය අංශයේ මැදිහත්වලා කරපු එකක් කියලා. නමුත් මේ ඉදිකිරීමේදී පළාත් සභා ඉංජිනේරුවෙක් හෝ කිසියම් කෙනෙක් මුල සිටම හිටියේ නැහැ. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කරනවා. රජයේ පැත්තේ මැදිහත් වීමක් උනේ නැහැ මේකට. පසුව තමයි මේකට ඒ අදාළ මැදිහත් වීම කරේ. මගේ ප්‍රශ්නේ වෙන්නේ මෙමෙ ස්ථානයේ තිබුණේ සතිපොල. ඒතර සතිපොල එතනින් ඉවත් කරපු නිසා මේ වෙනකොට රුපියල් 42,500ක් මයගෙන් ප්‍රාදේශීය සභාව ගෙවලා තියෙනවා කුලිය විදිහට. ඒතර මේ කුලිය අය කරගන්න අදාළ ඔය කියන මොකක් හරි ඔය අටවගත්ත වෙළඳ සංගමයක් තියෙනවා. ඒකෙන් මේක අය කර ගැනීම කරනවාද, නැත්නම් මේ පාඩුව කවුද වින දරාගන්නේ? අදටත් සතිපොල අපිට ගේන්න තැනක් නැහැ. දැන් බිල්ලින කැදුවල පස්සේ සතිපොල එතන පවතන ඉඩකඩමදි දැවැන්ත ගැටලුවකට ඇවිල්ලා තියෙන මේ ස්ථානය සම්බන්ධයෙන්. ඒ නිසා මේ මුදල අය කරගන්නේ කොහොමද සහ අවසාන වශයෙන් ඉල්ලනවා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් මුළු ගොඩනැගිලි සම්බන්ධයෙන්ම කරන්න කියලා. මොකද සමහරක් අය එක කඩකාමරයක්, ඒ කියන්නේ කඩකාමර තුනක් ගන්න 3,80,00,000ක් ගෙවලා තියෙනවා. එතකොට මේ කඩ 33ක් අයිති කියන රුපියල් කෝටි 42ක් ගෙවලා තියෙනවා. කෝටි 2ක් 42ක් ගෙවලා කොහොමද මහියංගන නගරේ කඩකාමර ගන්න? සමිතර මොකද දවැන්ත මූල්‍ය වංචාවක් ලා තිනවා. අපි කියන්නේ කඩ ගත්තාට සාධාරණයක් සිද්ධ වෙන්න ඕන. මෙච්චර මුදලක් ඔය කරලා කොහොමද කඩ ගන්න කියන එකත් ප්‍රශ්නයක් කරන්න ඕන. ප්‍රශ්නයක්. හසුන් සුපර් මාකට්ෙත් තියෙන කඩකාමර 10ක් එතුමටම. ඒතර මහියංගන නගරේ කඩකාමර 43ක් මේ හෝමාගම නිහල් රද්දැල්ල කියලා මහත්තයගේ නම තියෙන්නේ මේ. ඒ නමත් ඔහලා එවලා තියෙන්නේ. අනිත් ඩොකියුමන්ට් වලේ නම තියෙනවා. මේකේ නමත් ඔහලා තියෙන්නේ.
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ගරු සුදත් බලගල්ල මන්ත්‍රීතුමා විසින් සඳහන් කරන ලද කරුණු පදනම් කරගෙන මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් අමාත්‍යාංශය ආරම්භ කරන බව සඳහන් කරන්න ඕනේ. මෙතන ගැටලුවක් තිබෙන බව බැලූ බැල්මටම පේනවා. ඒ නිසා ඒ පිළිබඳව අපි විමර්ශනයක් කරනවා.
ප්‍රසංග පහ ගරු කේ කාද මස්තාන් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඇසීමට.
ගරු කථානායකතුමනි, ගරු කේ කාදර් මස්තාන් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේ. ප්‍රශ්නය රෝමන් එක පිළිතුර ස්ථිර ග්‍රාම නිලධාරී කාර්යාල සංඛ්‍යාව 50යි, තාවකාලික ග්‍රාම නිලධාරී කාර්යාල ගණන 52යි. ප්‍රශ්නය දෙක, අලුත් වැඩියා කළ යුතු ග්‍රාම නිලධාරී කාර්යාල ගණන 55යි, පහසුකම් නොමැති කාර්යාල ගණන මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. විදුලිය නොමැති කාර්යාල 48යි, වැසිකිළි පහසුකම් නොමැති කාර්යාල 43යි, ජලය නොමැති කාර්යාල 61යි. රෝමන් තුන, එතුමගේ ප්‍රශ්නේ තියෙන්නේ ඉහත ගැටළු හේතු වෙන අදාළ ග්‍රාම නිලධාරීන්ට නිසි පරිදි සිය සේවා සැපයීමට නොහැකි වී ඇති බව පිළිගන්නේද කියලා. ජලයත් වැසිකිළි පහසුකමත් විදුලියත් නොමැතිව නිසි පරිදි සේවා සැපයීමට නොහැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැහැ. නමුත් ගරු කථානායකතුමනි, දීර්ඝ කාලයක් තිස්සේ අඩුතරමින් ග්‍රාම නිලධාරී කාර්යාලයකට අවශ්‍ය කරන ජලයවත් සපයා දීමට බැරි වුණු වකවානුවක් තමයි අපි පහු කරලා තියෙන්නේ. ඒ නිසා මේ දුෂ්කරතාවලට මුහුණ දෙන ග්‍රාම නිලධාරීවරුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම සඳහා අපි කටයුතු කරන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ.
கௌரவ சபாநாயகர் அவர்களே, இந்த நிலைமைகள் கடந்த காலங்களில் வழங்கலாட்டியும் நாங்கள் கூடுதலாக இங்கே நீங்கள் தந்துக்கிற தரவுகள் படிக்கு கிட்டத்தட்ட 52 ஜிஎன் பிரிவுகளில் வந்து தற்காலிகமான ஒரு நிலைமை தான் காணப்படுகின்றது. இந்த அடிப்படைகளில் வந்து அங்கு உள்ள மக்கள் மிக நீண்ட சில கிராம செயலாளர் பிரிவுகளுக்கு கிட்டத்தட்ட 20 மைலில் இருந்தெல்லாம் வர வேண்டிய நிலைமைகள் இருக்கின்றது. அவங்களோட காரியாலயங்கள் அப்போ மக்கள் மிகவும் கஷ்டத்தில் கஷ்டப்படுவார்கள். அந்த அடிப்படைகளில் அவங்களுக்குரிய இந்த வசதிகளை இப்போ நாங்கள் கேட்கின்ற மின்சார இணைப்பு வசதிகளோ அதனால் டாய்லெட் உள்ளது மற்றது நீர் வசதிகளை வந்து அங்கு உருவாக்குறது மூலம் மக்கள் அந்த மக்களுக்கு மிகவும் ஒரு பெரிய ஒரு பயனாக அமையும் என்ற அடிப்படையில் விரைவாக பல ஒவ்வொரு அரசாங்கமும் அந்த மீள்குடியேற்றத்திற்கான பல்லாயிரம் மில்லியன்களை ஒதுக்கியிருந்தாலும் அந்த இந்த சேவைகள் நாகரிகங்களை அமைச்சக்கூடாக அந்த காலகட்டத்தில் சரியாக அடையாளப்படுத்தாதாலே தெரியல செய்து கொடுக்கப்படவில்லை. விரைவாக இந்த மக்கள் சரியான சேவைகளை அங்கே பெறுவதற்கு அவங்களுக்கு பெறுவதற்குரிய ஏற்பாடுகளை செய்வதற்கு இந்த விரைவாக இந்த வருகின்ற பட்ஜெட்டு கூடாவது நிதி ஒதுக்கீடுகளை செய்து இவைகளை விரைவாக செய்து கொடுப்பதற்குரிய திட்டங்கள் எதுவும் இருக்கின்றதா?
கதாநாயகத்துவனி மந்திரித்துமா விசின் இதிரிபத் கரலது பிரச்சனையிட்ட அனுவதைங்க அப்பட்டு பகுகிய காலே புறாம தக்கப்பு தேவால் திவுனா உத்துரு வசந்தே வகை தேவால் உத்துரே ஜனதாவட்ட வசந்தே உதாவி நுமதி பவத்தமாய் மந்திரித்துமாக கதாவி பேண்டி வசந்தே உதாவுனி காட்ட தண்டே நமுத் அப்பி வர்த்தமான ரஜே அனிவாரியம மே ஜனதாவட்ட பல்பான கெட்டலு நிராகரணே கிரீம சதா பகுகிய ஆயவேனுத் யம் பிரதிபாதன பிரமாணியாக வெங்கலா விசி ஹய ஆயவேனுத் ஈட அதால் பிரதிபாதன வெங்கரமீன் அவசிய பகசுகம் சலசாதியமிட கட்டித்து கருணும்.
கௌரவ சபாநாயகர் அவர்களே, இந்த வருடம் அதாவது கடந்ததுன்னு நாங்கள் சொல்லாமல் மக்கள் இந்த முறை தெரியும் மக்கள் வாக்களித்த வீதத்தில் வந்து வட மாகாணத்திலையும் குறிப்பாக 2 மாவட்டங்களையும் வெற்றி பெற்றது என்பிபி அணி என்று தெரியும். அதனால கடந்த காலம் என்று சொல்லாமல் நீங்க கடந்த பட்ஜெட்ல 2025 இது திட்டங்கள் என்ன நடைபெற்றிருக்கின்றது என்று பார்த்தால் கூடுதலாக நிதி ஒதுக்கீடு நடந்திருக்கின்றது. ஆனால் ஏனே ஏனே வேலைக்கு பயன்படுத்தப்பட்டிருக்கலாம் போல இந்த இதை உங்களுடைய அமைச்சக்கூடாக இது சாதாரணமான மக்கள் முதலாவது அரச உத்தியோகத்திலிருந்து சேவைகளை பெறுறது முதலாவதாக இந்த கிராம சேவையாளர்களிடம் இருந்தான். அப்ப அதை விரைவாக இந்த தொடர்ச்சியாக நீண்டுட்டு போகாமல் வர்ற வருடம் இவ்வாறான இந்த வேலை திட்டத்தை முடிக்கிற விதத்தில் அதுக்குரிய நிதிகளை ஏற்பாடு செய்து அதை செய்து தருமாறு வேண்டுகிறேன். நன்றி.
ගරු කථානායකතුමනි, එතුමා සඳහන් කරපු කාරණයට අනුව අපි මේ වන විට ක්‍රියාමාර්ග ආරම්භ කරලා තියෙනවා. නමුත් කඩිනමින් සියල්ල සම්පූර්ණ කරන්න බැහැ. නමුත් අපි මේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. නිසා ඉතා ඉක්මනින් මේ ගැටලු නිරාකරණය කිරීම සඳහා මැදිහත් වෙනවා.
දෙවෙනි වටේ ප්‍රශ්න ගරු සිවඥානම් ශ්‍රීධරන් මහතා, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂා සහ සම්පකා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු
ගරු කථානායකතුමනි, ශ්‍රීතරන් මන්ත්‍රීතුමා වෙනුවෙන් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සම්පකාර සංවර්ධන ඇමතිතුමාගෙන් අහනවා.
ගරු අමාත්‍යතුමා,
සති දෙකක් කල් ගන්න කරු කථානායකතුමනි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්නය ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
තුති කථානායකතුමනි, ඊට පෙර මම ජාතික වැදගත් ප්‍රශ්නයක් ගැන අහන්න පුළුවන් නම් අද විදුලි බල ඇමති ඉන්න නිසා අද ඩේලි මිර පත්‍රයේ චතුරංග යටතේ තියෙනවා ත්‍රෙඩ් ඔෆ් පවර් කට්ස් ලූම්ස් කියලා. මේක ඇත්තද නැද්ද? මොකද මේක වැඩ ඊයේ වැඩ නැවතුවා. ඒ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න ඔබතුමා හිතනවා වටිනවා කියලා. නමුත් රටට ඔබින සහ වැදගත් ප්‍රශ්නයක් ලෙස මම සලකන්නේ. කථානායකතුමනි, මත්ද්‍රව්‍ය හා මත්පැන් සම්බන්ධව ව්‍යසනය දශක ගණනාවක් තිස්සේ අප සමාජයේ මූලික ව්‍යුහය විනාශ කරමින් පවුල් බිඳ වැටීම, තරුණ පරපුර විනාශ වීම, අපරාධ ව්‍යාප්ත වීම සහ ජාතික නිෂ්පාදන පහළ යාමට හේතු වී ඇත. ශ්‍රී ලංකාවේ පසුපසින් පැවති රජයන් මෙම භයානක තර්ජනය පිළිබඳ අවධානයෙන් සිටිමින් එය මැඩ පැවැත්වීම සඳහා ව්‍යාපාර ආරම්භ කර ඇත. වර්තමාන රජයේද මත්ද්‍රව්‍ය මර්ධනය ප්‍රමුඛත්වය කාර්යයක් ලෙස සලකා ජාතික ආරක්ෂාව නැවත පිහිටුවීම සඳහා ජාල විනාශ කිරීම, ජාවාරකරු අත්අඩංගුවට ගැනීම ආදී ක්‍රියාමාර්ගවලට දැඩි කැපවීමක් පෙන්වා ඇත. කෙසේ වෙතත් අපි සීමාවෙන් තුල තිබෙන මත්ද්‍රව්‍ය මූලිකව මර්ධනය කිරීම වැදගත් වුවද රට ඇතුළවන ප්‍රවේශ ස්ථාන ශක්තිමත් කිරීම වැදගත්කම පිළිගැනීමේ අත්‍යවශ්‍යය. මුහුද ගුවන් භූමිය ඔස්සේ මත්ද්‍රව්‍ය මිහි උත්පාදන නොවේ. එය අපේ ප්‍රවේශ ස්ථාන හරහා දුර්වල පරීක්ෂණ ස්ථාන දූෂිත නිලධාරීන් සහ නූතන ජාවාර මාර්ග ඔස්සේ ඇතුල් වේ. මෙම දුර්වල පවතින තුරු රට තුළ ලබා ගන්න සාර්ථකත්වය නිරන්තරයෙන්ම නව සැපියුම් මගින් විනාශ විය හැක. මේ සටහනේදී අපේ පොලිසිය ත්‍රිවිධ බලකාය සහ බුද්ධි සේවාන් ප්‍රථම ආරක්ෂා පේලිය ලෙස ක්‍රියා කරයි. ඔවුන්ගේ අවධානය වීරත්වය සහ කැපවීම ජාවම්කරුවන් අල්ලා ගැනීම ජාල විනාශ කිරීම සහ අපේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍යය. ඔවුන්ගේ ආධාරශීලත්වය සහ මෙයුම් හැකියාව වර්ධනය කිරීම සඳහා වචනවලින් පමණක් නොව ස්ථාවර සහයෝගය ලබා දිය යුතුය. එම නිසා මර්ධනයට රට තුළ අත්අඩංගුව ගැනීම සහ සෙවීම වලට පමණක් සීමා විය නොහැක. ඒ සම්පූර්ණ සීමා ආරක්ෂාව උපය මාර්ගයකින් යුත්ව ක්‍රියාත්මක විය යුතුය. බුද්ධි විනය නවීන පරීක්ෂණ තාක්ෂණ ප්‍රාදේශීය සහයෝගය හා බලධාරී ආයතනවල දැඩි වගකීම සහිත ක්‍රියාමාර්ග ඒකාබද්ධ කිරීම මගින් එවිට පමණක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත පවතින මත්ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවක් පමණක් නොව ඒවා ඇතුල්වීම වැළැක්වීම සඳහා සක්‍රියව ක්‍රියා කළ හැක. සභාව විසින් ඇසෙන ප්‍රශ්න කතානායකතුමනි, එක මේ වසරේ මෙතෙක් රාජ්‍ය ආයතන විසින් අල්ලාගත් මත්ද්‍රව්‍ය සම්පූර්ණ ප්‍රමාණය කිලෝග්‍රෑම් සහ ගුලි ගන්න හා පාරිභෝගික වටිනාකම රුපියල් සහ ඩොලර් වලින් කීයද? මාස 90 සහ ආයතන 90 වගුවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාලය නාවික හමුදාව වෙරළ ප්‍රක්ෂණ බලකාය රේගුව සහ වෙනත් ආයතන. 2. වාර්තා වූ සෙවීම වලින් කීයද? කිලෝ රුපියල් වල වටිනාකම ප්‍රවේශ ස්ථානවලදී පෙරලි ගුවම් තොටුපළ මුහුදු සීමා භූමිය අල්ලාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ රට තුළ ඒ කියන්නේ මේ නගර සෙවීමේදී අත්අඩංගු ගැනීම ගමන් මාර්ග අල්ලාගත් ප්‍රමාණය ආයතනුව වෙන්කර දක්වන්න. 3. නීතිමය විද්‍යාත්මක ක්‍රියාවලිය සඳහා අල්ලාගත් මත්ද්‍රව්‍ය මේ වන විට කොතනදී ගබඩා කර ඇත්තේ? එක් ගබඩා ස්ථාන සහ ඒ වගකීම සහිත ආයතනය, ගබඩා B ගබඩා හැකියාව ආරක්ෂා ක්‍රම, 3C ව්‍යාජකරණය වංචාව වැළැක්වීම සඳහා බාරදීමේ දායකත්ව ක්‍රම, 4. නිලභාරයේ ඇති මත්ද්‍රව්‍ය නැවත නීති විරෝධී වෙළඳපොළට යා හැකිද? උදාහරණයක් ලෙස ආරක්ෂණය මාරු කිරීම, බාරදීම, අහිමිවීම, දූෂණය. එසේ නම් පසුගිය මාස 36 තුළ වාර්තා වූ වංචා සිදුවීම් දිනය සහ ආයතන සහ ගත් ප්‍රතිකාර ක්‍රියාමාර්ග. 5. අල්ලා ගැනීමෙන් පසුව විද්‍යාත්මක විශ්ලේෂණය රජයේ විශ්ලේෂණ දෙපාර්තමේන්තුව ෆොරෙන්සික් නඩු පවරා ගැනීම සහ අවසන් විනාශ කිරීමේ දක්වා වත්මන් නීතිමය හා පරිපාලනය කාල සීමාව කීයද? 6. පවතින ප්‍රතිපත්තිය සහ ක්‍රියාවලිය අනුව අල්ලාගත් මත්ද්‍රව්‍ය කවදා සහ කෙසේ විනාශ කරනු ලබනවාද? පසුගිය මාස 24 තුළ පැවතු විනාශන සිදුවීම් දිනයත් සහ ප්‍රමාණයත් දක්වන්න. විනාශ කිරීමේදී මහජන ස්වාධීන සාක්ෂිකරුවන් පැමිණ සිටියාද? 7. පසුගිය මාස 24 තුළ මත්ද්‍රව්‍ය සෙවීම් වලට දායක තොරතුරු ලබා දුන් පුද්ගලයන්, පොලිසිය, මහජන ආරක්ෂාව අමාත්‍යාංශය හෝ වෙනත් ආයතන විසින් ලබා දුන් මුදල් සහ තියාග කීයද? මේ වසරේ ගෙවූ මුළු මුදල් කීයද? 8. අල්ලාගත් ප්‍රමාණය කිලෝ වටිනාකම කීයද? තවමත් විනාශයට ලක් නොවූ නඩු සඳහා සාක්ෂි ලෙස තබා ගන්න ඇතිද? සාක්ෂිය ලෙස තබාගෙන ඇති ඒවා සඳහා විනාශ කිරීමේ විනාශන කාලසටහන කුමක්ද? 9. පොලිසිය, ත්‍රිබලකාය සහ බුද්ධි සේවාවන්ගේ පැහැදිලි භූමිකාව සැලකිල්ලට ගනිමින් රාජ්‍ය විසින් ප්‍රවේශ ස්ථාන ශක්තිමත් කිරීම, B විද්‍යාත්මක විශ්ලේෂණය සහ විනාශ කිරීමේ වේගවත් කිරීම සහ අල්ලාගත් මත්ද්‍රව්‍ය නැවත වෙළඳපොළට ඒම නවත්වන්න කොහොමද කටයුතු කරන්නේ? ස්තුතියි කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, මේ සංකීර්ණ ප්‍රශ්නාවලියක් මෙය මහජන ආරක්ෂක අමාත්‍යාංශය මත පදනම් පමණක් අහපු ප්‍රශ්නත් නෙවෙයි සමහර ඒවා අධිකරණ අමාත්‍යාංශයේ සහ අපේ ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ ඒවා. කෙසේ නමුත් ගරු කතානායකතුමනි, සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්න.
ගරුකේ කාද මස්තාන් මහතා. ගරුකේ කාද මස්තාන් මහතා.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. நான் போக்குவரத்து நெடுஞ்சாலைகள் துறைமுகங்கள் மற்றும் சிவில் விமான சேவைகள் அமைச்சர் கௌரவ பிமன் ரத்நாயக அவர்களிடம் கேட்பதற்காக. மோட்டார் வாகன போக்குவரத்து திணைக்களத்தினால் கடந்த சில மாதங்களாக வாகன பதிவு இலக்க தகவல்கள் வழங்கப்படாமல் இருக்கின்றன. இதனால் பொதுமக்கள் பாரிய இன்னல்களுக்கு முகம் கொடுக்க வேண்டிய சூழ்நிலை ஏற்பட்டுள்ளது. தற்பொழுது நாட்டில் இடம்பெற்று வருகின்ற பல்வேறு விதமான அசம்பாவிதங்களுக்கு வாகன இலக்க தகடுகள் வழங்கப்படாத இந்த சூழ்நிலை ஓர் சந்தர்ப்பமாக இந்த சூழ்நிலையை ஓர் சந்தர்ப்பமாக பயன்படுத்தி வருகின்றனரோ என்ற சந்தேகம் எழுகின்றது. நாட்டின் பாதுகாப்பிற்கு இது ஒரு பாரிய அச்சுறுத்தலாகும். அதே நேரம் தற்காலிகமான இலக்க தகடுகளை பொருத்தி பாவிக்கின்ற போது மழை போன்ற காரணங்களினால் இலகுவாக சேதமடைந்து வருகின்றன. இதன்போது போலீசாரினால் வாகன உரிமையாளர்கள் நிறுத்தப்பட்டு விசாரிப்பதும் அதனூடாக பல்வேறு முரண்பாடுகளும் முறைகேடுகளும் ஏற்படுவதாகவும் தெரிவிக்கப்படுகின்றது. அந்த அடிப்படையில் முதலாவதாக நாட்டின் தேசிய பாதுகாப்பிற்கு இந்த சூழ்நிலை பாரிய அச்சுறுத்தலாக இருக்கின்றமை தொடர்பாக எடுக்கப்பட்டிருக்கின்ற நடவடிக்கைகள் என்ன? குற்ற செயல்களில் ஈடுபடுகின்ற ஒழுங்கமைக்கப்பட்ட குற்ற குழுக்கள், இனந்தெரியாத நபர்கள் அல்லது வேறு குழுக்கள் இவ்வாறான சந்தர்ப்பத்தை பயன்படுத்திக் கொள்வதை தடுப்பதற்காக எடுக்கப்பட்டுள்ள நடவடிக்கைகள் என்ன? இதுவரை இலக்க தகடுகள் வழங்கப்படாத வாகனங்களின் எண்ணிக்கை என்ன? இலக்க தகடுகளை வழங்குவதற்கு தனியார் நிறுவனங்களுடன் ஒப்பந்தங்கள் செய்யப்பட்டுள்ளனவா? அவ்வாறெனில் அந்நிறுவனங்கள் யாவை? இந்த சூழ்நிலை பற்றி போலீசாருக்கும் பொதுமக்களுக்கும் தேவையான அறிவுறுத்தல்கள் வழங்கப்பட்டுள்ளனவா? இலக்க தகடுகள் மீண்டும் எவ்வளவு காலத்திற்குள் வழங்கப்படும் என்பதனை இச்சபைக்கு கௌரவ அமைச்சர் அவர்கள் அறிவிப்பார்களா?
சபாநாயகர்
கதாநாயகத்துமணி, துமாகே பலவினி பிரச்சனையிட பிடித்துற ஜாதிகாரக்ஷாவர தரஜனாக்கு வீதிபேன ගැමීම ගැටලුවකේන පිළිබඳව ගත්තා. මම හිතන්නේ ඒ පිළිබඳව විමර්ශන කටයුතු කරන ආයතනවලින් මම හිතන්නේ තහවුරු කරගත යුතුයි. මේ නම්බර් ප්ලේට් නැතිවීම නිසා විශාල එවැනි ජාතික ආරක්ෂා අර්ථාධිනයක් ඇති වී තිබෙනවාද කියන කරුණ. අපනං ඈත භාගෙ දුටුවේ ප්‍රභූ පැලැන්තියට ඇති පුද්ගලයන්ගේ වාහනවලින් ආරක්ෂා ඇතුව තමයි ගොඩක් දේවල් වෙලා තිබෙන්නේ කියන්නේ. ඔබතුමා අහපු ප්‍රශ්නයට මම නිශ්චිත පිළිතුරට ආවොත් මන්ත්‍රීතුමා, වාහන අංක තහඩු සපයා නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු සිදු කර අභියාචනා මණ්ඩලයේ තීරණය සඳහා ඉදිරිපත් කර ඇත. ප්‍රසම්පාදනයේ අවසන් අදියරේ පවතී. දෙක, පැය 27 නීති විරෝධී කටයුතු සම්බන්ධ ඔබතුමාහන් ප්‍රශ්නය. පැය 24 පුරාම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පොලිස් මුරපොළ වෙත වාහන දත්ත පද්ධතිය හරහා තොරතුරු ලබා ගැනීමේ පහසුකම ඇත. ඒ අනුව දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයක නිලධාරියෙකුට ඕනෑම අවස්ථාවක වාහනය සම්බන්ධ තොරතුරු මෙම පොලිස් මුරපොළ හරහා ලබා ගැනීමේ හැකියාව ඇත. දැනට පවතින ගැටලු විසඳීම සඳහා DMT ඇප් පහසුකම් මගින් සැසී අංකය හරහා අදාළ වාහනය සම්බන්ධ තොරතුරු ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයෙකු ලබා ගැනීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ පොලිසියේ CCTV අංශය වෙත වාහන දත්ත පද්ධතිර ඇතුළු වී තොරතුරු ලබා ගැනීමේ හැකියාව සලසා ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය බුද්ධි අංශයේ අදාළ නිලධාරීන්ට වාහන ලියාපදිංචි තොරතුරු ලබා ගැනීමේ පහසුකමක් ලංකාවේ ජංගම දුරකථන පහසුකම් සපයන ආයතනයක මගින් සම්මන්ත්‍රණය හරහා ලබා දී ඇත. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර 2025 සැප්තැම්බර් 30 දිනට වාහන අංක තහඩු ලබා දී නොමැති වාහන සංඛ්‍යාව 1,85,512කි. 4 අංක තහඩු ලබා දීමට පෞද්ගලික ආයතන සමග ගිවිසුම් පිළිබඳව 2000 වර්ෂයේ සිට 2024 අප්‍රේල් 30 දින දක්වා වරින් වර සිදු කරන ලද ප්‍රසම්පාදන හා කැබිනට් මණ්ඩල තීරණ මත Access International Private Limited ආයතනය සමග ගිවිසුම්ගත වී අංක තහඩු මුද්‍රණය කර ඇති අතර එය 2025 අප්‍රේල් 30 දිනෙන් අවසන් වන ඇත. දැනට නව ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතී. 2000 අගෝස්තු 1 වෙනිදා තමයි ගරු කථානායකතුමනි පළමු වතාවට ලංකාවේ ඉංග්‍රීසි නම්බර්ස් සහිත නම්බර් ප්ලේට් ඉෂූ කළේ. එම ටෙන්ඩරට ඉදිරිපත් වෙලා තිබුණේ ඇක්සස් ආයතනය. ඉන්පසුව 2008 සහ 2019 දී නැවත ටෙන්ඩර් කැඳවීම් කළා තිබෙනවා සමහර දිගු කිරීමුත් එක්ක. ඒ සියලුම ඒවට මේ ඇක්සස් ආයතනය තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඔවුන් පමණමයි. වෙන කිසිම ආයතනයකට සුදුසුකම් ලැබිලා නැහැ. එසා වසර 25ක් එකම ආයතනයේ තමයි මෙම නම්බර් ප්ලේට් ලබාගෙන තිබෙන්නේ. අපි 2025 මේ පිළිබඳව අලුතෙන් ටෙන්ඩර් කැඳවීමක් කරමින් පසුව දැනට සමාගම් 3ක් මේ සඳහා තමන්ගේ ප්‍රොපෝස් තමන්ගේ මේ ටෙන්ඩර්ස් ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව දැනට නීතානුකූල ක්‍රමයට තෝරගෙන නවස් ප්‍රසම්පාදන කටයුතු සිදු කරනවා. මේක ඇත්තටම දැනට මේ ප්‍රමා අපි ප්ලෑන් කරාට වඩා ප්‍රමාදයට හේතුවක් තිබෙනවා ගරු කථානායකතුමනි. මේ නව නම්බර් ප්ලේට්ස් වල විශේෂ ආරක්ෂිත ෆීචර්ස් ලක්ෂණ 7ක් අඩුවංග වෙනවා මූලික වශයෙන් අලුත්. එතන මේවා ලංකාවේ පරීක්ෂා කිරීම පිළිබඳව අපි බාර දුන්නා. මේ 7 ලක්ෂණ 7ම පරීක්ෂා කළා බාද් ඇක්‍රෙඩිට් කළා දෙන්න කියලා මොරටුව සරසවියට ඔවුන් මාස 3ක වගේ පමණ කාලෙකුත් ගත්තා මේකට. ඒ වගේම ඔවුන්ට පුළුවන් කියලා ප්‍රකාශ කරේ එයින් 6ක් විතරයි ඔවුන්ට ඇක්‍රෙඩිට් කරන්න පුළුවන් කියලා. ඒක දැන් නැවත 7 වෙනි එක අපිට සිදු කර ගැනීම පිළිබඳව අන්තර්ජාතික ඇක්‍රෙඩිටේෂන් ලැබ්ස් එක්ක කතා කරන්න වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රමාද වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒ ආරක්ෂිත තත්ත්වය වැඩි කිරීම දරපු උත්සාහයක් ප්‍රතිඵලයකුත් මේකට එකතු වෙලා තිබෙනවා. ඒ වගේම දිගු කාලීනව මේක එකම සමාගමක් ඇති අවුරුදු 25ක් පමණ සිදුවීම නිසාත් සමහර සංකීර්ණතා ඇති කළා තිබෙනවා. පස්වෙනි ප්‍රශ්නය පොලිසිය හා මහජනතාව දැනුවත් කර තිබේද කියන එක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාලගේ අංක DMT HO/IT/3/4/9 හා 2024 9/27 සහ 2025 මැයි 8 දින තිලිපි මගින් පොලිස් පතිවරයා දැනුවත් කර ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ අංක DMT/HO/IT/03/4/9 හා 2025 මැයි 8 දින ඇති ලිපිය මගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් හා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් දිසාපතුන් දැනුවත් කර ඇත. නැවත අංක තහඩු ලබා දීම කොපමණ කාලය තුළ සිදු කළ හැකිද? දැනට වාහන අංක තහඩු සපයා නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදනය සිදු කර ලන්සු ප්‍රදානය කිරීමට අපේක්ෂා කරන ලන්සුකරු වෙත දැනුම් දීම South Asian Technologies Private Limited ආයතනයේ ලබා දී ඇත. ඊට විරුද්ධ අභියාචනා දෙකක් ඉදිරිපත් ව ඇති අතර 2025 ඔක්තෝබර් 7 වන දින අභියාචනා මණ්ඩලයේ කැඳවා සාකච්ඡා කරන ලදී අභියාචනා මණ්ඩලය ලබා දෙන තීන්දුව ලබන තීරණය අනුව ඉදිරි කටයුතු සිදු කරනු ලැබේ. අපි හිතනවා කරු කථානායකතුමනි මේ නීත්‍යානුකූල පියවර අපි යා යුතු ඒවා. නමුත් අපිට ඊටාම කෙටි කාලෙකින් මේ ප්‍රශ්න අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර.
ගරු මන්ත්‍රී මහතුමාගේ පැහැදිලි කිරීම අවශ්‍යතාවය තියෙනවා.
නන්දේ
கௌரவ சபாநாயகர் அவர்களே, அமைச்சர் அவர்களுடைய இந்த போதுமான விளக்கம் தந்திருக்கின்றார், அதற்கு நன்றிகளை கூறிக்கொள்வதோடு மிகவும் விரைவாக, அதாவது கடந்த காலங்களிலேயும் ஒரே நிறுவனத்துக்கு கொடுக்கறதால ஏற்பட்டிருக்கின்ற அதாவது பாரிய ஒரு நிதி வீணிரயமெல்லாம் இல்லாமல் இப்பொழுது மூன்று நிறுவனங்களுக்கு கொடுக்க எடுத்துக்கிற முயற்சிங்கிறது நல்லம். இதே இந்த தனியார் நிறுவனங்களை விட இது அரசே செய்ய முடியாதா என்கிற ஒரு நிலைமைகளையும் அமைச்சர் கௌரவ அமைச்சர் அவர்கள் நீங்கள் ஒரு சிந்தனை ஒரு முடிவு எதிர்காலங்களில் அவ்வாறான ஒரு சிந்தனையில மேற்கொண்டால் ஒரு பிரயோசனமாக இருக்கும் என்று எங்களுக்கு தெரியும். அந்த புகை பரிசோதனையில வந்து தனியார் நிறுவனங்கள் கடந்த ஒரு கேள்வியில் நீங்க தந்திருக்கிற பதில் படிக்க தனியார் நிறுவனங்கள் கிட்டத்தட்ட கிடைக்கின்ற பல பில்லியன் கணக்கான வருமானங்களை பெறுறார்கள். கிட்டத்தட்ட 80% வருமானங்கள் அந்த தனியார் நிறுவனம் போறதால அந்த அமைப்பு இல்லாமல் இதையும் அரசாங்கமே செய்யக்கூடிய ஒரு நிலைமைக்கு வந்தால் பொருத்தமாக இருக்கும் என்று நான் உங்களிடம் தெரிவித்துக் கொள்கிறேன்.
ගරු කථානායකතුමනි, අපි හිතනවා පෞද්ගලික අංශය විසින්ම කළ හැකි කළ යුතු දේවල් තිබෙනවා. නිසා පෞද්ගලික අංශය ඒ ව්‍යාපාරිකයන් එවැනි දේවල් සැපීම කිසිම ගැටලුවක් කියලා අපි සලකන්නේ නැහැ. නමුත් ඒ වගේම තිබෙනවා සමහර ඒවා ඉතාම කිසිම විශේෂ තාක්ෂණික එකතු කිරීමක් නැතුව ඒ වගේම කිසිම දැනුමක් ඒ වගේම සොෆ්ට්වෙයාර් වලයි තිය ඒකේ මේ මෑන් පවර් ට්‍රේනින් ඒ කිසිම දෙයක් නැතුව අවුරුදු 25කට පස්සේ ඉතාම ප්‍රාථමික මට්ටමේ කටයුතු වලට අධික මිල ගණන් යොදා ගනිමින් හිටපු දේශපාලන නායකයන්ගේ ඇමතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ ඍජු දායකත්වය මත කෙරෙන අති දැවැන්ත දූෂණයක් වංචාවක් තිබෙනවා. නිශ්චිතව ගත්තොත් මේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මෝටර් ට්‍රැෆික් එක එක ගොදුරක් පමණක්. එම නිසා ප්‍රතිපත්තියක් වශයෙන් පෞද්ගලික ආතරමේම කරවීමට අපි එකඟයි. අපි අවස්ථාව ලබා දෙනවා. නමුත් ඉතාම පැහැදිලිව මේවා ගාන කතා කරගෙන කරපු ඉතාම බරපතල අපරාධ. නමුත් ඔබතුමා කියනකට අදාළ නිශ්චිත උදාහරණයක් කියලා අවසන් කරන කැමැති ගරු කථානායකතුමනි, ඔබතුමා කව රජයට කරන්න පුළුවන්ද කියලා. අපි රජයේ කරන්න පුළුවන් දේවල් විදියට ගත්තොත් ඔබතුමා දන්නවා දැනට ඩ්‍රයිවිං ලයිසන් එක සම්බන්ධවත් මේ ප්‍රශ්නෙම තිබෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එකත් මේ ආකාරයටම අවුරුදු 26කට ආසන්න කාලයක් තිස්සේ එක 28කට මට මතක විදියට විශාල කාලයක් තිස්සේ මේ එකම කණ්ඩායමක් විසින් තමයි කරන්නේ. ඒ නිසා ඒකේ අධික ලෙස මුදල් නාසියකුත් සමාගම් පොහොසත් වීමකුත් වංචනික කටයුතු සිද්ධ වෙලා තිබෙනවා. ඒ අවසානයේදී අපි ඒක නතර කරලා ඒකටත් අපි අලුත් ක්‍රමවේදයකට ගිහිල්ලා තිබෙනවා. ඒක මම සරලව කියන්නම් ගරු කථානායකතුමනි, ඒකෙම වෙන වාසිය දැනට ඩ්‍රයිවිං ලයිසන් ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් අපි මේ ප්‍රශ්නය printing يعني කිසිම දෙයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුලේ දැනුමක් හෝ හැකියාවක් බඩපත් වෙන්නේ නැතුව තමයි මේ අවුරුදු 28ම මේක ගිහිල්ලා තිබෙන්නේ. ගෝඨාභය ජනාධිපතිතුමාත් හමුදා අදාළ උත්සාහ කළා, හරි ගියේ නැහැ. ඒ නිසා අපි ඒක නතර කළා. නතර කරලා අපි දැන් ඩ්‍රයිවිං ලයිසන් ප්‍රින්ටිං මැෂින්ස් කියලා අපි දැන් ඊයේ ඉඳලා ඉන්ස්ටෝල් කරනවා. අපි ඩ්‍රයිවිං ලයිසන් ලක්ෂ 8ක් අපි සතුව තිබෙනවා කාඩ්ස්. ඒවා අපි බලාපොරොත්තු වෙනවා ගරු කථානායකතුමනි ඔක්තෝබර් 18 සිට නිකුත් කරා. ඒ නිසා ඩ්‍රයිවිං ලයිසන් හිඟයක් නිකුත් කිරීමේ ප්‍රමාදයක් තියෙනවා. අපි 18 ඉඳලා විසඳනවා. ඒ වගේම අපි මේ ලක්ෂ 8 ඉවර වෙන කලින් තව ලක්ෂ 10ක් ඕඩර් කරනවා. ඒතර ඒක ප්‍රින්ට් කරන්න යන්නේ රජේ DMT එකෙන් ගරු මන්ත්‍රීතුමා. එක ගැන ලාභය මම කියන්නම්. ඊට කලින් එක කලේ මෙට්‍රෝපොලිටන් කියලා කම්පැනි එකක්. ඒගොල්ලන් ඩ්‍රයිවිං ලයිසන් එකක් ප්‍රින්ට් කරලා දෙනකොට රුපියල් 534.54ක් අපි වියදම් කරනවා. අපි මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ කරාම යන්නේ රුපියල් 368.716යි. ඒකෙන් රුපියල් 166ක් අපි රජයට ඉතුරු කරනවා ලංකාව. ඒක තමයි අපි ඔබතුමාට කියන්නේ. පුළුවන් දේවල් එහෙම කරනවා. අනිත් සෞඛ්‍ය ලිකාංශ දේවල් ඒගොල්ලන්ටත් අවස්ථාව දෙනවා.